සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු
සම්මා සම්බුදු සරණයි සුබිනත් ඔබ හැම දිනාටම කංකා විතරණී වැඩසටහන ඔබ හැම දිනාම බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නරඹන ඔබේ ජීවිතයේ ධර්මයේ පිළිබඳව ඇති යම්තා ගැටලු निराකරණය කර දෙන දහම් ගැටලු වලට විසඳුම් සොයා දෙන වැඩසටහන අද දවසෙත් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මෙහි සපමිනි නිස්සරණ ධ්‍යාසයෙන් තමන්ලත් ධර්ම ඥානය ලෝකයාට බෙදා හදා දෙන්නට නිතර අපකපවන ශ්‍රී සද්ධර්මයේ නිවැරදි ලෙස සංයුක්ත තැටි සහ ඒ ග්‍රන්ථවල තිබෙන තැන් නිසි පරිදි අවබෝධ කරගෙන වටහාගෙන එය තමන්ගේ වටා සිටින්නා වූ ජන කණ්ඩායම් වලට බෙදා හදා දෙන්න නොමසුරුව නොපැකිලව ඉදිරිපත් වන අපේ පින්වත් සමින්ද රණසිංහ මහත්මයා අදත් මේ අවස්ථාවට සම්ප්‍රාප්තව සිටිනවා. අපි තමන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. සුපින්වත්නි, මේ දිනවල වැඩසටහනට ප්‍රතිචාර එමටයි. ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝක වටේ ඉන්න බොහෝ දෙනෙක් වැඩසටහනට බොහෝම තදාළංග නැත්තම් තද අලුම් බවක් දක්වනවා වගේම ඒ අය නිතර කතා කරලා තමගේ අදහසුත් දක්වනවා. ඒ වගේම www.thebuddhist.tv කියන වෙබ් අඩවිය ඔස්සේ සහ aathapi.org කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ වැඩසටහන නරඹන්න සවන් දෙන්න බාගත කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒත් අපි තාමත්ම සදහැසිතින් සිහිපත් කරනවා සතුරුසිතින්. ඒ අතරතුරේ එලෙස අපව නරඹන අපේ ප්‍රේක්ෂක සදහැතියන් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. අනේ එතකොට අහවල් ධර්මකාරණේ කොහොමද වෙන්නේ කියලා. නිසා අපි ඔබට මතක් කර සිටිනවා ඒ අපේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන පින්නතුන්ට අන්තර්ජාලය හරහාම පිළිතුරු දෙන්න අපිට පුළුවන්කමක් තිබෙනවා සමින්දරණ සිංහ මහත්මයාට. ඒ aathapi.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔබ ඒ අදාළ පැනය යොමු කළොතින් බෞද්ධයා නාලිකාවට අයත් අපේ www.thebuddhist.tv කියන වෙබ් අඩවියට ගිහිල්ලත් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ ආදි වශයෙන් තමන්ගේ මත ප්‍රකාශ කරන්න. කෙසේ වෙතත් අපි ඔබට ආරාධනා කරනවා එහෙම අප විසින් කතා කළ යුතු යැයි ඔබ හිතන මාතෘකාවක් තිබෙනවා නම් ඔබට සැක ඇති තැන් සැකහැර දැනගත යුතු යැයි හැඟෙන තැන් තිබෙනවා නම් අප වෙත ලියා එවන්න කියලා අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ අතරතුරේ අද දවසේ මේ වැඩසටහන සඳහා සදැහැති දායකත්වය දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අපේ ලංකා ලංකා පුත්‍ර මැතිතුමන්, ඒ වගේම එම මැතිනිය වසන්තමාලා ලංකා පුත්‍ර මැතිනිය සහ ආදරණීය පුතණුවන් මලංකා ලංකා පුත්‍ර පුතණුවන්. ඒ නිසා ඒ තුන් දෙනා ඇතුළු පවුලේ හැම දෙනාම බොහෝම ශ්‍රද්ධා සම්පන්නව මේ උතුම් වැඩසටහන සඳහා සදැහැති දායකත්වය දරනවා. කෙසේ වෙතත් අද දවසේ කතා කරන මාතෘකාව වෙත හැරෙනවා නම් පසුගිය දිනවල අපි කතා කරේ ප්‍රාණඝාතය පිළිබඳව. ඒ ප්‍රාණඝාතයේ ඉතාමත්ම සූක්ෂම සියුම් තැන්වලට ගිහිල්ලත් සමිඳ රණසිංහ මහත්මයා අපට පෙන්වා දුන්නා යම් යම් කරුණු කාරණා මෙලෙස මේ ආකාරයට බුදුදහමේ සඳහන් වෙනවා. ඒ නිසා මෙය පවක් මෙයින් අකුසල් රැස් වෙනවා ආදී වශයෙන් එතුමා පහදා දුන්නා. සමහර දේවල් එසේ වන්නේ නැහැ, එසේ පවක් බවට පත්වන්නේ නැහැ කියලා එතුමා පැහැදිලි කර අපට දන්වා සිටියා. නැත්නම් අපට පැහැදිලි කර දුන්නා ධර්මයට අනුකූලව. එයයි මේ වැඩසටහනේ වැදගත්කම. ශ්‍රී සද්ධර්මයේ මේ පතපොතින්ගත් දැනුම සහ නිවැරදි ත්‍රිපිටක භාෂිතයෙන්ම නැත්නම් ත්‍රිපිටක භාවිතයෙන්ම ඔබේ සැක ඇති තැන් දුරු කරන එකයි අද දවසේත් අපේ කාර්යභාරය වෙන්නේ. ඒ නිසා අපි ප්‍රාණඝාතයෙන් පස්සේ අපි ශික්ෂාපද හැටියට නිත්‍යශීලයේදී සමාදන් වෙන්නේ අන්සතු දේ සොරසිතින් නොගැනීම කියන කාරණාව. එය ඒ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියලා තමයි අපි අදින්නදාන වීරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ. අද අපි කතා කරන්නේ සොරකම පිළිබඳව. අපි ප්‍රාණඝාතය පිළිබඳව කතා කළා. අද සොරකම පිළිබඳවයි කතා කරන්නේ. මම කැමති සමිඳ රණසිංහ මහත්මයාගෙන් අහලා දැනගන්න සොරකම් කිරීම කියන එක හැම දෙයක්ම ගත්තට වෙන්නේ නැතිය සොරකම සම්පූර්ණ වෙන්න කාරණා කීපයක් එකතු විය යුතුයි කියලා අපි අහලා තියෙනවා. අපි එතනින්ම පටන් ගමු. මොකද්ද සොරකම කියලා ඇත්තටම කියන්නේ?
ඔව්, සොරකම සම්බන්ධයෙන් කතා කිරීමේදී විශේෂයෙන්ම අංග පහක් සඳහන් කරලා තියෙනවා සොරකම කර්මපතයක් හැටියට සම්පූර්ණ වීමට. ඉතින් පළවෙනි කාරණාව හැටියට තියෙන්නේ යම් වස්තුවක් ගන්නවා නම් ඒ අන්සතු වස්තුවක් වෙන්න ඕනේ. ඒ වස්තුව අන්සතු වස්තුවක් වීම ප්‍රධාන අවශ්‍යතාවයක්. තමන්ගේ වස්තුවක් හෝ කාටවත් අයිති නැති වස්තුවක් ගත්තා කියලා හොරකම සිද්ධ වෙන්නේ නැහැ. දැන් කාටවත් අයිති නැහැ කියන එක නම් ඒ සමාජ මට්ටම්, ඒ රටේ ප්‍රදේශයේ තියෙන නීතියට අනුකූලව තමයි අර්ධක්‍රිය යුත්තේ. ඉතින් මොකද මේ සොරකම කියන එක සිද්ධ වෙන්න රටේ නීතිය ගොඩක් බලපානවා. මොකද සමහර රටවල් තියෙන නීති සමහර රටවල් නැහැ. ඉතින් ඒකෙදි දැන් හොරකම නම් වූ පරාජිකාවේදී නම් භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ රටේ අවමයෙන් නඩුවක් පැවරිය හැකි වටිනාකමකින් යුතු බඩුවක් හොරකම් කළ යුතුයි කියලා කියලා තියෙනවා. නමුත් මේ සාමාන්‍ය ශික්ෂාපදය රකීමට එහෙම දෙයක් දේශනා කළා නැහැ. ඒකෙදි මෙතන අන්සතු වස්තුවක් විය යුතුයි. ඊට අමතරව ඒ අන්සතු වස්තුවක් බව පුද්ගලයා දැනගත යුතුයි. දැන් තමන්ගේ වස්තුවක් කියලා හිතලා ගත්තොත් ඒක සොර සිතකින් නෙමෙයි ගන්න. ඒ නිසා හොරකම සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණාව කාටවත් අයිති නැහැ කියන අදහස. එහෙම නැත්නම් විශ්වාසයෙන් ගන්නවා කියන අදහස. දැන් තමන්ගේ පියාගේ යම් භාණ්ඩයක් පුතෙක් හිතන්න පුළුවන් මේ භාණ්ඩය මම පාවිච්චි කරාට පියා මට මොනවද දොස් කියන එකක් නැහැ කියලා. ඉතින් ඒ වගේ විශ්වාසයෙන් ගැනීම කියලා වෙනම අවස්ථාවක් තියෙනවා. හැබැයි ඉතින් එය තමන් චේතනාව හොයලා බලන්න ඕනේ. තමන් ඇත්තටම විශ්වාසෙන්ද ගත්තේ මට බනින්නත් පුළුවන්, මට මේකට දඬුවමක් ලැබෙන්නත් පුළුවන් කියලා සැක සහිත සිතින්ද ගත්තේ කියන එක හොඳින් හිතලා බැලිය යුතු කාරණාවක්. ඉතින් ඒකෙදි සම්පූර්ණ විශ්වාසයෙන් ගත්තොත් හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව තුන්වෙනි කාරණාව හැටියට සොරකම් කිරීමේ චේතනාව තියෙන්න ඕනේ. හතරවෙනි කාරණාව ඒ චේතනාව සිතේ විතරක් පහළ වුණාට හොරකම සිද්ධ වෙන්නේ නැහැ. ඒ චේතනාව අනුව වෑයම් කරන්න ඕනේ, උත්සාහ කරන්න. උත්සාහ කරලා ඒ වස්තුව තිබ්බ තැනින් හොලවන්න ඕනේ. ඒ හොලවන වෙලාවෙම ඒ සෙලවීම කරන වෙලාවේදීම කර්මපතේ සම්පූර්ණ වෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් අපි කතා කරන්නේ කර්මපත ගැන. ඉතින් බොහෝ දෙනෙකුට කර්මය සහ කර්මපත කියන දෙක පිළිබඳව ගැටලුවක් තියෙන්න පුළුවන්. දැන් මේ කරුණු පහ සම්පූර්ණ වුණොත් කර්මපතයක් වෙනවා. නමුත් මේ කරුණු පහ සම්පූර්ණ නොවුනහම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියල නැහැ. මේ කරුණු පහෙන් බොහෝ දේවල් අකුසල. මොකද චේතනාව නරක නම් අකුසලයක් සිද්ධ වෙන්නේ. යම් සිතක පහළ වෙනවා නම් ලෝභය හරි ද්වේෂය හරි මෝහය හරි ඒ සියල්ලම අකුසල්. ඒ අකුසල් විපාක දෙනවා. ඒ කියන්නේ අකමැති විදිහට ඵල දෙනවා. නමුත් මේ කරුණු පහ සම්පූර්ණ වුණාම තමයි හොරකමේ කර්මපතේ සම්පූර්ණ වෙන්නේ. ඒකේ තේරුම තමයි දැන් පින් කරලා යම් පුද්ගලයෙක් පිනක් හේතු කරගෙන යම් හොඳ තැනක උපදින්න ඉන්නවා නම් මරණාසන්න මොහොතේ මතක් වුණොත් මේ කර්මපත තත්ත්වයටපත් වෙලා තියෙන යම් අකුසලයක් අකුසල කර්මපතයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඉපදෙන තැන මාරු කරනවා. දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඉන්න කෙනා නැත්නම් මනුස්ස ලෝකෙ ඉපදෙන්න කෙනා තිරසනෙක් කරනවා. එහෙම නැත්නම් ප්‍රේතයෙක් කරනවා. එහෙම නැත්නම් අසුරයෙක් කරනවා. එහෙම නැත්නම් නිරය ලෝකයකට ඇදදමනවා. ඒ නිසා කර්මපතයක ශක්තිය වැඩි. හැබැයි මේ අනිච්චේතනත් අහක යන්නේ නැහැ. ඒවත් පල දෙනවා. ඉපදුනාට පස්සේ දුප්පත් වෙන්න බලපානවා, කෘෂ වෙන්න, එහෙම නැත්නම් කෙට්ටු උස මිනිස්සෙක් වෙන්න, එහෙම නැත්නම් ඊටාම නහර ඉලුප්පුන මේ දුර්වර්ණ වූ ශරීරයක් ලැබෙන්න, දුකසේ ජීවිකාව කරගන්න ලැබෙන්න, ඒ වගේ නොයෙක් විපාකයන් ලැබෙන්න පුළුවන්. මේ හොරකම කරාම කොච්චර හම්බ කළත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ ඵල විපාක ලැබෙනවා. ඒවා ලැබෙන්න බලපානවා මේ කරුණ පහ සම්පූර්ණ නොවුණත්. සොර චේතනාවම ඇති ඒක මේ යම් යම් විදිහට ඵල දෙන්න. නමුත් කර්මපතය කියලා අපි කියන්නේ කරුණු පහකින් හරියටම සම්පූර්ණ වුණොත් ඊළඟ භවය නැත්නම් ඊළඟ ජීවිතය වෙනස් කරන්න තරම් ප්‍රබලයි. ඒ නිසා කර්මයට වඩා කර්මපතය ප්‍රබලයි. නමුත් කර්මයක් අහ කියන්නේ නැහැ. කවදා හෝ ඵල දෙනවා අවස්ථාවක් ලැබුණාම. ඒක තමයි මේ පින්වතුන්ට මතක් කළ යුතු කාරණාවන් අතර වැදගත් කරුණ වෙන්නේ. මොකද මේ සමහර පින්වතුන්ට අදහසක් තියෙන්න පුළුවන්, අපි මේ පිනක් කරලා ඒ වෙලාවට ප්‍රාර්ථනා කරන දේ විතරක් සංසාරේ ඵල දෙනවා ඇති කියලා. ඉතින් එහෙම වෙනවා නම් අපිට කිසිම නරකක් වෙන්න විදිහක් නැහැ. මොකද අපි පින් කළා ප්‍රාර්ථනා කරාම ප්‍රාර්ථනා කරන දේ විතරක් ලැබෙනවා නම් අපිට කරදරයක් වෙන්න විදිහක් නැහැ නේ. සත්‍යතාව තමයි හැම වෙලෙම අපේ චේතනාවන් ඒ ඇති වෙන චේතනාවන් විපාකයක් කවදා හරි ලැබෙනවා. ඉතින් බොහෝ දුරට මිනිස්සු හිතන්නේ නැති විදිහට ඔක ඵල දෙන්නේ. දැන් කර්ම ඵල දෙනවා කිව්වහම සමහරු හිතන්නේ පිනක් කරාම හොඳ දේවල් විතරක් ඵල දෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. පිනක් කරලත් නරක කිරීමේ හැකියාව වර්ධනය කරගන්න ඒක ඵල දෙන්න ක්‍රමයක් තියෙනවා. මොකද ද්වේෂය සහිත පුද්ගලයෙක් පිනක් කරොත් එම ඒ පුද්ගලයාගේ ද්වේෂයත් ඵල දෙනවා, ඒත් එක්කම ප්‍රගුණ වෙලා. ඉතින් දැන් යම් සතෙකුට දැන් මුවෙකුට වගේ සතෙකුට වසක් විසක් නැහැ ශරීරේ. නමුත් ගෝනුස්සෙකුට, පත්තෑයෙකුට, නයෙකුට විසක් තියෙනවා. ඒ මොකද කලින් ජීවිතවල ද්වේෂ බහුල සත්වයක් හැටියට යම් යම් දේවල් කරාම ලැබෙන ප්‍රතිඵලයත් ඒ අනුකූලවම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ බව අපි දැන් ඉදිරියේදී සාකච්ඡා කරනවා. නමුත් අර ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ දවස පුරාම අපි අනුන්ට කරදර කරන චේතනාවන් තියෙනවා නම්, දැඩි ලෝභ සහගත සිතුවිලි පහළ වෙනවා නම් ඒවත් ඵල දෙනවා. ඒවා ඵල දුන්නාම අපි හිතන විදිහ හොඳ දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. මේ ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. සංසාරයේ තියෙන භයානකකම තමයි ඒ. සෑම මොහොතකම අපි කරන දේවල් අපිට ඵල දෙන්න පුළුවන් කියන කාරණාව.
හොඳයි. දැන් සොරකම් කිරීම කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා අපි මේ කල්පනා කරේ. එතකොට ඒ සම්පූර්ණ වීම එහෙම කියද්දි අසම්පූර්ණ වෙන්නේ කොහොමද කියලත් කෙනෙකුට අහන්න පුළුවන්. ඒ නිසා අපි ඒ පිළිබඳවත් කතා කරමු. සමින්ද මහත්මයා, සොරකමක් පවක් හැටියට සොරකම කියන කාරණාව සම්පූර්ණ වෙන්න කරුණු කාරණා බලපානවා දැන් අපි දැන කියාගත්තා. එතකොට සම්පූර්ණ වීමේ සහ සම්පූර්ණ නොවීමේ අතර වෙනස මොකද්ද?
සම්පූර්ණ නොවීමේ වෙනස තමයි කර්මපතයක් නොවීම. ඒ කියන්නේ අපි දැන් අංසතු වස්තුවක් කියලා දැනගෙන අංසතු වස්තුව ගන්න හිතලා ඒක තිබෙන තැනින් හොලව ගන්න බැරි වුණොත් හොරකම සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් අපි අංසතු වස්තුවක් කියලා තමන්ගේම වස්තුවක් ගත්තොත් එහෙම හොරසිතින් අංසතු නොවන නිසා සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි හිතනවා දැන් මංගාව මේ වගේ භාණ්ඩයක් තිබුණා. නමුත් ඒක ගොඩක් කාලයකට කලින් නැති වුණා. දැන් තව පුද්ගලයෙකුගේ මෙවැනි භාණ්ඩයක් තියෙනවා. මටත් මෙවැනි භාණ්ඩයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ හින්දා මම මේක ඒ පුද්ගලයාට හොරෙන් ගත්තොත් හොඳයි කියලා සමහරට තමන්ගෙන් බඩුව වෙන්න පුළුවන් ගන්න. ඉතින් එහෙම වෙලාවට සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද අංසතු වස්තුවක් නොවන නිසා.
පන්සල් ගියාම මේ සරපෝල්ට ඔය දේ වෙනවා මං අහලා තියෙන විදිහට. ඒ කියන්නේ සමහර දෙනෙක් හිතනවා මේ මම දාගෙන ආව මෙතන තියලා ගියා ඒක නැහැ දැන් කවුරු දාගෙන යන්නේ නැති. අන්න ඒ වගේ තව එකක් තන කරා අවතාර තියෙනවා මෙන්න මේ ඒක දාගෙන ගෙදර යනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. නමුත් බලගෙන ගියාම ඔව් හොර හිතක් මවාගෙන ගත්තට තමන්ගේ දෙමයි අරගෙන තියෙන්නේ.
ඔව් දැන් ඒ සොර සිතේ පළදීමක් තියෙනවා.
හා
ඒ
ක්‍රියාවේ පළදීමක්.
ඔව් දැන් කර්මපතයක් හැටියට මරණසන්න මොහොතේ මතක් වුණාට අපාය උපදින්නේ නැහැ. සතර අපාය උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකේ අර ප්‍රබලත්වය අඩුයි. නමුත් ඉපදුනාට පස්සේ අර සොරසිත ලෝභ මූල සිතක් නේ. ඉතින් එතකොට ඒ ලෝභය පළ දෙනවා අනිෂ්ඨ විපාක හැටියට අකමැති දේවල් පළ දෙනවා.
පළ දෙනවා. හොඳයි. එතකොට දැන් ඕනම දෙයක ක්‍රමය ගැන අපි කතා කරනවානේ. සොරකම් කරන ක්‍රම මොනවද? සොරකම් කරන දැන් මේ කියපු ආකාරයට අර කියපු මූලික දේවල් මූලික සුදුසුකම් සම්පූර්ණේ කරලා සොරකමක් සිද්ධ කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ මොනවද ඒ ක්‍රම?
ධර්මයේහි සොරකම් කරන ක්‍රම 25ක් දේශනා කරලා තියෙනවා. පහේ කොටස් වශයෙන්. ඉතින් ඒක නානා භණ්ඩ පංචකය, ඒක භණ්ඩ පංචකය මේ ආදි වශයෙන් පස් ආකාරයකට පහ වශයෙන් ගොනු කරලා තියෙන්නේ. මේ නානා භණ්ඩ පංචකය ගැන කතා කරනවා නම් පළවෙනි ක්‍රමය තමයි මේ වස්තුවක් සොරකම් කරන ක්‍රමවලින් නඩු කියලා ගන්නවා. තමන්ටයි තියෙන නැති දෙයක් නඩු කියලා ගන්නවා. දැන් ඒ එවැනි නඩුවක් පැවරීමේදී කර්මපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔව්. නමුත් ඒ අයිතිකරු ඒ වෙනුවෙන් සටන් කරනවා නම් ඒ තාක් හොරකම සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් යම් මොහතකදී සැබෑ අයිතිකරු මට මේ අයත් එක්ක හැප්පෙන්න බෑ කියලා හිතලා මට මේ භාණ්ඩය ලැබෙන එකක් නෑ කොහොමත් සටන් කරලා කියලා අයිතිය හිතින් අතහැරපු මොහොතෙම ඒ හරියටම අංග පහක් සහිතව මේ සොරකම සම්පූර්ණ වෙනවා.
සම්පූර්ණ.
ඉතින් ඒ නිසා දැන් බොහෝ විට මේ නඩු කියා අද අපිට ආරංචි වෙනවා මේ නොඑක් ආකාරයේ මේ අයිතිකරුවන් මේ
ඉඩම් එහෙම ලබා ගන්නවා.
ඔව් අහිමි කරනවා කියලා තමගේ වස්තුවෙන්. ඉතින් අර ඒ නිසා එතනදී අයිතිකරු අතහැරපු ගමන් හිතෙන් අතහැරපු ගමන් ඔන්න නඩුව පවරද්දිම අතහැරියොත් මෙවැනි පොහසතුන් එක්ක අපිට හැප්පෙන්න බෑ කියලා ඒ වෙලාවෙම ඒ සොරකම නඩුව පවරන පුද්ගලයාට සොරකම සිද්ධ වෙනවා. ඒක පළවෙනි ක්‍රමයේ හැටියට තියෙන්නේ. ඊට අමතරව දෙවැනි ක්‍රමයේ හැටියට තියෙනවා තමන් ගෙනියන අනුන්ගේ බඩුවක් යම් ගමනකදී අරන් යනවා.
ඔව්.
ඒ යන ගමන් හිතනවා මේ බඩුව මේ අයිතිකරු කියන විදිහට පාවිච්චි කරන්නේ නැතුව මට මම තමාම ගත්තා නම් හොඳයි. මම තියාගත්තා නම් හොඳයි කියලා. අන්න ඒ අවස්ථාවේදී එහෙම සිතවිල්ලක් පහළ වූ පමණින්ම කර්මපතය සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් අරන් යන තැනින් සංගවණ්ඩ හිතාගෙන හෝ නැත්තම් වෙන යම් සිතවිල්ලකින් හෝ තියෙන තැනින් බඩුව සලෝබුගම. ඒ කියන්නේ කියලා තියෙනවා හිසේ ගෙනියමින් තිබ්බ එක කරට ගත්තොත්. එහෙම නැත්නම් අතේ ගෙනියන එක සාක්කුවට දමා ගත්තොත්. ඒ වගේ ක්‍රියාවක් කරපු ගමන් ඒ කයින් යම් කිසි සැලවීමක් කරා මේ භාණ්ඩයට කර්මපතය සම්පූර්ණ
වෙනවා.
මේ තමයි දෙවනි ක්‍රමය. ඊට අමතරව තියෙනවා මේ තමා වෙත පරිස්සමට දීලා යනවා යම් භාණ්ඩයක්.
ඔව්.
ඉතින් තමාට පරිස්සමට දීලා යනවා පසු කාලෙක හිතනවා මේ බඩුව මම තියාගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ අයිතිකරුට මගේ බඩුව මේ පුද්ගලයා ගාව තියෙනවා මට කවදා හරි හම්බෙයි කියලා ඒ තාක් අකුසල කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් යම් දවසක දැනගත්තොත් ඒ පරිස්සමට තිබ්බ බඩුව මට හම්බෙන්නේ නැහැ කියලා අන්න ඒ වෙලාවේ කර්මපතය සම්පූර්ණ වෙනවා කියලා තියෙනවා. මේක තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි කරුණ හැටියට තියෙන්නේ තව කෙනෙක් අරන්ගෙන බඩුවක්. නමුත් ඒ අරන්ගෙන පුද්ගලයාට අයිති නැහැ වෙන කෙනෙකුට අයිති. මගදී ඒ අරන් එන පුද්ගලයාට පණිවිඩයක් දීලා උපදෙස් වෙනස් කරලා ස්ථාන මාරු කරලා හොරගම් කරන්න කටයුතු
කරනවා.
ඉතින් එහෙම අනදුන්නට පස්සේ ඒගේ බඩුව ගෙනෙන පුද්ගලයාට මේ හිමියාගේ බඩුව මේ භාණ්ඩය මේ විදිහට මෙතනින් හොරකම් කරගෙන එන්න නැත්නම් ඒ ස්ථානය වෙනස් කරලා මෙතනකින් තියන්න කියලා කිව්වට පස්සේ ඒක පිළිගත්තා නම් ඒ පුද්ගලයා පිළි අරගෙන එක පියවරක් තිබ්බත් කර්මපතේ සම්පූර්ණ. එහෙම මේ ඒ පියවර ගන්නට කියලා තියෙනවා. යම් සොරසිතක් ඇති වුණාට පස්සේ කයෙන් යම් ක්‍රියාවක් කරපු ගමන්ම කර්මය සම්පූර්ණ වෙනවා. කර්මපතේ සම්පූර්ණ වෙනවා. ඉතින් පස්වෙනි ක්‍රමය තමයි තියෙන තැනින් හොලවනවා තමම්ම. ඉතින් එතනදී සොරසිතක් ඇති වෙන්න ඕනේ. තිබෙන භාණ්ඩයේ තිබෙන තැනින් හොලවලා මට මේ පිළිබඳව ගැටලුවක් මතුවෙයි, දඬුවම් විඳින්න වෙයි, නැත්නම් මේ හොරකම අහුවෙයි කියලා හිතලා නැවත ආපහු එතනින් තිබ්බත් හොරකම සම්පූර්ණ වෙලා ඉවරයි කියලා කියලා තියෙනවා. ඉතින් මේ තමයි පළවෙනි මේ කොටස නානා භණ්ඩ පංචකය කියන එක. මේකම මේ භාණ්ඩ සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒක භණ්ඩ පංචකය කියලා සත්වයෝ හොරකම් කිරීම සම්බන්ධයෙන් ඔය එළුවන්, බැටළුවන්, ගවයන් ආදී සත්වයින් හොරකම් කිරීම පිළිබඳව දේශනා කරලා තියෙනවා මේ ක්‍රමයටම. ඊට අමතරව තමන් විසින් හොරකම් කරන්න පුළුවන් ක්‍රම පළවෙනි ක්‍රමේ තමයි තමන්ගේ අතින්ම යම් භාණ්ඩයක් හොරකම් කිරීම. දෙවෙනි ක්‍රමය අනුන් ළමා හොරකම් කරවනවා. ඉතින් මේක සාහත්තික පංචකය කියලා කියලා තියෙන්නේ. තුන්වෙනි ක්‍රමේදී මේ බදු අය කරන තැනකදී කරන හොරකම් සම්බන්ධයෙන් දේශනා කරලා තියෙනවා. එතනදී දැන් බදු අය කරන තැන කිට්ටුවට ආවහම තමන්ගේ අතේ තියෙන යම් බදු අය නොයිය යුතු භාණ්ඩයක් තියෙනවා නම් ඒ භාණ්ඩය ඈතට විසි කරලවත් බේරෙන්න බෑ කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ බදු අය කරන ස්ථානයෙන් ඈතට විසි කරනවා ඉස්සෙල්ලා. පසුව ගිහිල්ලා අහුල ගන්න හිතාගෙන. ඉතින් ඒ විසි කරනකොටම සොරකම සම්පූර්ණ වෙලා ඉවරයි. ඉතින් ඒ විදිහට දැන් නොඑක ආකාරයේ බදු අය කරන තැන් වලින් මේ එළියට යන ක්‍රම අද මේ ක්‍රියාත්මක වෙනවා.
දැන් මම කැමති අහන්නේ මෙහෙම දෙයක්. දැන් බදු කියන කාරණේ වෙළඳ ලෝකෙත් එක්ක තියෙන ලොකු මේ 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 සංකල්පයක්, ප්‍රවාහයක්. එතකොට සමහර දෙනෙක් තර්ක කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ඉඩමක් මිලදී ගන්නවා.
ඔව්.
ඒ ඉඩම මිලදී ගන්නකොට අපි මුද්දර බද්දට අනුකූලව නැත්නම් මුද්දර පනතට අනුකූලව මුද්දර බද්දක් ගෙවන්න ඕනේ. මේ විකුණුම් කරයක් නම් නැත්නම් සින්නක් කර මිලදී ගැනීමක් නම් ඒ විකුණන ලැබුණ භාණ්ඩෙන් නැත්නම් විකුණන ලැබුණ මුද්දරින් 1/4ක මුද්‍ර ගස්සුවක් රජයට ගෙවන්න ඕනේ. සමහර දෙනෙක් කල්පනා කරනවා මේ අපිට අයිති ඉඩමක් අපි කාටවත් විකුණනකොට නැත්නම් අපි කාගෙන් හරි ගන්නකොට ඇයි අපි රජයට බදු ගෙවන්නේ? රජයට බදු ගෙවන්න ඕනේ නැහැ අපි. ඒ නිසා අපි උන්නේ කාටවත් වංචා කරනව නෙවෙයි. අපි විකුණන කෙනත් අතර කතා වෙලා කතිකාවතක් කළා, නීතිඥ මහත්තයත් එක්ක කතා වෙලා ගාන අඩු කරලා දානවා. දැන් හැබැයි වර්තමානයේ නීති අනුවණයි කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තක්සේරු කිරීමකට යටත් වෙනවා. ආදැම් කොමසාරිස්තුමා යටතේ නැත්නම් ආදැම් බදු දෙපාර්තමේන්තුවේ ශාඛා විවිධ දිස්ත්‍රික්කවල තිබෙනවා. ඒ හරහා ඒ අය සනාථ කරන මුදලට ඕනේ මුද්‍ර ගාස්තු ගෙවන්න. එහෙම නැතුව මිට පෙර තිබිච්ච නීතිය ලිහිල් භාවය තුළ එහෙම අවස්ථාවලදී අඩු කරන අවස්ථා. අන්න ඒ වගේ නීතියට වංගුවක් දාන්න, නීතියට පිටින් යන්න චුට්ටක් උත්සාහ දරන අවස්ථාවලදී ඒකෙන් බැලුමම ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ රටට, සමාජයට. එවැනි අවස්ථාවකදී ඔය හොරකම සිද්ධ වෙනවද?
ඔව්, පැහැදිලිවම සිද්ධ වෙනවා. මොකද මේ රටේ නීතිය කියන එක අපිට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න මේ අග්ගඤ්ඤ සූත්‍රය ඉතාම වැදගත් කරුණු කීපයක් සපයනවා. මොකද මේ ලෝකය මුලින්ම හැදුන කාලේ බ්‍රහ්මයෝ මේ ලෝකේ පහළ වෙනවා උපපාතිකව, බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා. නමුත් බ්‍රහ්මයෝ වගේම ඉන්නේ. නමුත් පසුව ඇති වෙන ගැටලු නිසා මේ මිනිසුන්ට තමන්ගේ 이르දිය නැතුව යනවා, තමන්ගේ ආලෝකය නැතුව යනවා. ඊට පස්සේ ආහාර ගන්න සිද්ධ වෙනවා, ආදී නොඑක් කර්ම සිද්ධ වෙනවා, නොඑක් කරුණු වෙනවා. ඉතින් ඒ අවස්ථාවවලදී මිනිසුන් විසින්ම මහා සම්මති කියලා රජ කෙනෙක්ව පත් කරගන්නවා. ඒ මිනිසුන්ම කියනවා අප නුඹ වහන්සේට අපෙන් කොටසක් දෙන්නම්, බද්දක් දෙන්නම්. අපේ අපි ගන්න කොටසක් දෙන්නම් කියලා බද්දක් තමයි පොරොන්දු වෙන්නේ. නුඹ වහන්සේ අපිට ආරක්ෂාව සපයන්, නුඹහන්සේ අප අතර තියෙන ආරවුල් විසඳලා දෙන්න සාධාරණ විදියට කියලා මේ රජ කෙනෙක්ව පත් කරගන්නේ මිනිස්සුමයි මුල ඉඳලම. ඉතින් මේ රාජ්‍යට බැන්නට දැන් මුල ඉඳලම මිනිස්සු තමයි රාජ්‍ය කෙනෙක් පත් කරගෙන තියෙන්නේ. එතකොට ඒ රජය යම් නීතියක් පනවනවා නම් ඒ රජ්ජුරුවන්ව පත් කරලා ඉන්න මිනිස්සු එකට යටත් වෙන්න ඕනේ. එතකොට දැන් අපේ මිනිස්සුන්ට අද කාලේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අපි මේ නිදහසේ ඉන්නේ කොහොමද කියලා දන්නේ නැති කාරණාව. ඒ කියන්නේ මේ රට කොහොම මේ දේවල් මේ පැවතුණාද, අපිට මේ සම්පත් ලැබුණේ කොහොමද, කවුරු ජීවිත පරිත්‍යාග කළාද මේවා ලබා දුන්නේ කියලා මිනිස්සුන්ට මතකයක් නැහැ. එතකොට හිතන්නේ තැන් තමන්ට තියෙන දේවලුයි ඒව ආරක්ෂා කරගන්න කාරණාව විතරයි, තමන්ට පාඩුවක් වුණොත් විතරයි මේක පාඩුවක් හැටියට සැලකන්නේ, රටට පාඩුවක් වෙනකොට පාඩුවක් හැටියට සැලකන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මේ රටේ අපට නිදහසේ ඉපදෙන්න කටයුතු කරන්න වාතාවරණයක් සකසන්න බොහෝ වියදම් දරලා තියෙනවා. එතකොට ඒ සියල්ලම කරලා තියෙන්නේ රජය කියන ආයතනය. එතකොට රජුරවන්ට හෝ දැන් මේ රාජ්‍ය කියන නම ලැබිලා තියෙන්නේ තේකනේ. රජුරු මුල් කරගෙන දැනට රජ කෙනෙක් නැති වුණාට යම් පාලන තන්ත්‍රයක් තියෙනවා. එතකොට එහි නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට ඒ රටට ගියා අපි යටත් වෙන්න ඕනේ. දැන් ලංකාවේ තියෙන නීති පද්ධතියට මෙහිදී යටත් වෙනවා වගේම පිටරටකට ගිය ගමන් ඒ රටේ තියෙන නීති පද්ධතියට අපි යටත් වෙන්න ඕනේ. ඒ යටතේ තමයි සොරකම අර්ථ දක්වන්නේ. ඉතින් එතනදී මෙවැනි ක්‍රියාවක් කරාම ඒක නීති විරෝධී කියලා තියෙනවා නම්, නඩුවන් ලැබිය හැකි කියලා තියෙනවා නම් ඒක හොරකමක් බවට ලේසියෙන්මපත් වෙනවා. ඉතින් ඒකෙදී දැන් අපිට තර්ක කරන්න බෑ අපි මේ මුදල දෙන්න කැමති නැහැ කියලා. එහෙමනම් එය නීතියෙන් වෙනස් කරගන්න ඕනේ ජන සම්මතයෙන්. එහෙම වෙනස් කරගත්තොත් එයින් මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනියම දෙයක් වෙනස් කරගන්න කිව්වොත් හොරකමක් බවට පත් වෙනවා. ඒ වගේ මේ රටේ නීතියට අනුකූල වෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම යම් ආයතනයකට උනත් අපි සම්බන්ධ වෙද්දී මේ නීති පද්ධතියට අනුකූල වෙනවා කියලා අස්සම් කරලා තමයි ඇතුල් වෙන්නේ. පස්සේ තනියම උද්දෝෂණය කරලා වැඩක් නැහැ. ඒක කරනවා නම් හරි ක්‍රමයට පොදු මතයක් ඉදිරිපත් කරගෙන මේ ඒ මතය අනුලවත් සම්මත කරවගෙන නීතිය වෙනස් කළයින් පස්සේ තමන්ට ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකම් පෞසිද්ධ වෙනවා හොරෙන් කරන්න ගියාම. එහෙම තමයි ඉතින් අර්ථ දක්වන්නේ.
හොඳයි. එතකොට මේ අපිට දැනෙන හැඟෙන කාරණේ තමයි මේ රටේ මිනිස්සු සොරකම තමන් කරන්නේ සොරකමක් කියන හැඟීමෙන් තොරව. මොකද සොරකම කියලා කිව්වම අපේ බොහෝ දෙනා ලඝු කරන්නේ මේ ගිහිල්ලා ගෙදරකින් හොරකම් කරන එක, පාරේ වැරලා තියෙන දෙයක් ගන්න එක, නැත්නම් අනුන්ගේ වැලක දාලා තියෙන ඇඳුමක් හොරකම් කරන එක, පාසලෙන් දරුවෝ නම් තව යාළුවෙකුට අයිති කෑමේ හොරකම් කරන එක, පැන්සලක් පෑනක් හොරකම් කරන එක, ඔය ආදී වශයෙන් දේවල්. හොරු කියලා වෙනම කණ්ඩායම් හැදිලා සොර මුලක් විසින් සිදු කරන ලබන මහා පරිමාණ හොරකම්, එහෙම නැත්නම් මේ මේ මූල්‍ය වංචා වගේ දේවල් තමයි අපි හොරකම් කියලා. නමුත් ඔය මං කලින් කිව්වා වගේ බදු වලින් පණින නැත්නම් බදු නොගෙවා සිටින්ට කරන උපක්‍රම වගේ යම් යම් දේවල් ඒවා සම්‍යප්ප්‍රයෝග ගන්නට දාලා ඒගොල්ලෝ යම් තාක් දුරට හිත හදාගන්න. දැන් ඒකත් මට පොඩ්ඩක් අහන්න කැමතියි සමින්ද මහත්තයා. මේ සමහරු කියනවා මම මේ අපි වැරදි කරන්නේ අපි මේ දැන් බොරු කීමේදී ඒක අපි කතා කරමු වැඩිපුර. අපි මේ බොරු කියන්නේ නැහනේ. අපි ඇත්ත නොකිය හිටියා විතරයි. ඇත්ත නොකීමයි බොරු කීමයි කියන්නේ දෙකක්ද එකක්ද කියන එක අපි එදාට කතා කරමු. නමුත් අන්න ඒ වගේ මිනිස්සු හදා ගන්නවා අපි මේ සම්‍යප්ප්‍රයෝගයක් කාටවත් රිදෙන්නේ නැහනේ. කාටවත් හානියක් වෙන්නේ නැහනේ. අපේ පහසුවටයි ඔක කරේ. ඉතින් ඒකෙන් කාටවත් හානියක් නැහනේ. ඉතින් ඒ නිසා මට පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා සමහර අය ඇඟ බේර ගන්න න්‍යායක් සම්‍යප්ප්‍රයෝගය උපයෝග කරගෙන කරනවා.
ඔව් මේ සම්‍යක් ප්‍රයෝග කියන වචනේ නම් තියෙනවා. නමුත් එහි තේරුම හරියට තියෙනවද කියලා බැලුවොත් තමයි ගැටලුව විසඳගන්න පුළුවන්. මොකද සම්මා කියලා කියන්නේ යහපත් ආකාරයේ, කියන්නේ නිවැරදි සහ කුසල් පක්ෂයේ තියෙන්න ඕනේ. එතනදී සමහරු සම්‍යක් ප්‍රයෝග කියලා කරන්නේ මිත්‍යා ප්‍රයෝග. මොකද දැන් බොරු කියනවා කියන්නේ මිත්‍යා ප්‍රයෝගයක්. දැන් අහන්ඩ කියන්නේ කියන්න අදාළ සත්‍ය කියන්නේ නැතුව වෙන සත්‍යක් කියනවා නම් ඒක සම්‍යක් ප්‍රයෝගයක් වෙන්න පුළුවන්. මොකද සත්‍යයක් ප්‍රකාශ කරන නිසා. නමුත් දැන් මේ වගේ අවස්ථාවක වෙලා තියෙන්නේ ප්‍රයෝග මිත්‍යා ප්‍රයෝග. සමහර වෙලාවට අපි හිතනවා අපේ දක්ෂකම නිසා අපි මේ වගේ තැන්වලින් බේරුණා කියලා. නමුත් ඔය දක්ෂකම වැඩි වුණාම ප්‍රඥාවට වඩා මේ කෛරාටික්කමටයි කිට්ටු වෙන්නේ කියලා ධර්මයේ දේශනා කරලා තියෙනවා. මොකද සද්ධා වැඩි වෙලා දක්ෂකම වැඩි වුණාම මේ ඒ දක්ෂකම වැඩි වෙච්ච පුද්ගලයා කෛරාටිකෙක් වෙන්න බොහෝ සෙයින් බලපානවා. දැන් මේ හතරෙනි ක්‍රමයක් තියෙන සාහත්‍තික ප්‍රයෝගේ මේ අනුන්ටයි තියම් කිසි වස්තුවක් ඉඩ ලැබුණ වෙලාවක හොරකම් කරන්න හිතාගෙන වෙන තැනකින් තියෙනවා. මේ එහෙම සමහරලාට දැන් හතරෙනි ක්‍රමයේ තියෙන්නේ මේ වෙන කෙනෙකුට නියම කිරීම. අනුන්ටයි තිය වස්තුවක් මේ වෙලාව බලලා මේ වෙලාවේ හොරකම් කරන්න කියලා කියනවා. එතකොට ඒ කියනකොටම අනදෙන පුද්ගලයාට සම්පූර්ණ වෙනවා ඒ අන ලැබිච්ච පුද්ගලයා ඒක ක්‍රියාත්මක කරනවා නම් අන ලැබිච්ච පුද්ගලයාට කරන වෙලාවට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. ඉතින් එහෙමත් නැත්නම් දැන් මේ වස්තු හිමියව රවට්ටලා තමන්ගේ මේ ලාභය වැඩි කර ගන්නවා කියන එක තවත් ක්‍රමයක් හැටියට තියෙනවා. ඉතින් අර ඒකෙදි දැන් සමහරු කියනවා දැන් මේ මේ ඉඩම බලන්න ගියහම කියනවා මේ මේ කොටස ඕගොල්ලන්ගේ නෙමෙයි. මේක මේ අපේ කොටස කියලා වෙන මායිමක් පෙන්නනවා. ඒ වගේ අර හිමියාගේ බලාපොරොත්තු නැති කරලා දානවා බොරු කියලා. ඉතින් ඒවා මිත්‍යා ප්‍රෝග හැටියට තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග ඉස්සරහදී අපි මේ අනික්‍රමවලදී සඳහන් වෙනවා. එතනදී ඇත්තටම මේ මේ කියන්න තියෙන්නේ සම්මප් ප්‍රෝගයක් වෙන්නේ අකුසලයක් නැත්තම් විතරයි. අකුසලේ සම්බන්ධ වෙච්ච ගමන්ම මිත්‍යා ප්‍රෝගයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා යම් තැනකින් බේරෙන්න ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් කිසිම අකුසලයක් නොකර බේරෙන්න ඕනේ. අකුසලයක් කරලා බේරෙනවා නම් ඒ කියන්නේ බොරුවක් කියලා හරි රැවටීමක් කරලා හරි මේ වැරදි දෙයක් කියලා හරි එහෙම නැත්නම් වැරදි වැඩක් කරලා හරි බේරෙනවා නම් ඒක මිත්‍යා ප්‍රෝගයක් හැටියට තමයි අර්ථ දක්වන්න
තියෙන්නේ. හොඳයි දැන් ඔය මේ සමහර මේ ආයතනවල බඩු ගන්නකොට එහෙම නැත්නම් අපි ගිහිල්ලා මිලදී ගැනීම කරනකොට යම් යම් අවස්ථාවලදී අපිට කූට වෙළඳ කූට වාණිජය යම් යම් ආකාරයට අපිව රවට්ටන අවස්ථා තියෙනවා. උදාහරණයක් ඇටියට කිරුම් මිනුම් උපකරණ දෝෂ සදුස්තන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ පාරිභෝගික ද්‍රව්‍ය වෙනුවට යම් යම් දේවල් මිශ්‍ර කරලා දෙන්න පුළුවන්, ආදේශ කරලා දෙන්න පුළුවන්.
අත්තරන් වෙනුවට වෙන දේවල්
මාරු. අත්තරන් වෙනුවට වෙනත් දේවල් දෙන්න පුළුවන්. මේ ඉමිටේෂන් නැත්නම් මේ 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 රෝල් ගෝල් වෙන්න පුළුවන්. එතකොට මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු මිශ්‍ර කරලා දෙනවා. දැන් මෑතකදීම ඇති වුණ ප්‍රවණතාවයක් ඔය සෝස් වලට ගම් දාලා, ඒතර කරවල වගේ දේවල් පණුව ගහපුවා හොදලා වේලලා, ඒ වගේම පරිප්පු පවා මේ අපි නිතර ආහාරයට ගන්න පරිප්පු මේ 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 කලිකුත් චේව නැවත ගුල්ලු ගහපුවා ගුල්ලු අයින් කරලා බෙදෙන ඒවා. එතකොට මේ සුපිරි ලංකාවේ නමගිය තරුපන්තියේ හෝටල් වල චොක්ලට් පවා කලිකුත් වෙච්ච දේවල් නැවත මේ වෙළඳ පොළට නැත්තම් ඒ ආයතනෙම තබා තබලා නගර සභාවේ මහනගර සභාවෙන් ඒවා අයින් කරා නඩු පිට නඩු පවරලා අවස්ථා තිබෙනවා. එවැනි ආකාරයට අපි දැන් ගියෝතින් අපි නිතර උසාවියට උසාවි පරිශ්‍රයත් තුළ නොහිටියා වුණාට ඔය අපි දන්නා තරමින් PHI ලා එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දවසට වැඩි හරියක් ඉන්නේ, සතියකට වැඩි හරියක් ඉන්නේ උසාවි ගානේ. මොකද ඒ දු ඔවුන් වගඋත්තර කරන මේ ඔවුන් පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරනවා බහුතරයක් නීති විරෝධීව. ඔය ආහාර පාන දැන් මේ දිනවල ඔය කොලරාව නැත්නම් පාචනය වගේ ලෙඩ රෝගවලට ආහාර විෂවීම් වලට ලක් වෙලා පහුගිය දිනවල අපි දැක්කනේ ඔය ගාමන් ෆැක්ටරිස් වල නැත්නම් එහෙම නැත්නම් ඇඟලුම් කම්හල් වල සේවිකාව ඔක්කොම එකවර ඒ දිවා ආහාර වේලක් ලබා දෙනවා. ඒ සියලු දෙනා එකවර රෝහල් ගත වෙනවා. ඒ වගේ කූට උපක්‍රම මගින් මුදල් හම්බ කිරීම හෝ මිනිස්සු රවටා ආහාර විතරක් නෙවෙයි ඕනෑම බඩුවක් විකිණීමේදී සොරකමක් සිද්ධ වෙන්නේ නැද්ද?
සොරකමක් සිද්ධ වෙනවා. ඒ කාරණාව පැහැදිලිවම සොරකමක් හැටි සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව දැන් සඳහන් කරන්න තියෙන්නේ දැන් මේ ලාභ ලැබීමේ ක්‍රමයක් හැටියටනේ ක්‍රියාත්මක කරන්නේ. ඇත්තටම නුවණ නැති මිනිස්සුන්ගේ ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්. මොකද ලාභය කියලා කියන්නේ තමන්ට වැඩි ප්‍රයෝජනයක් තියෙනවනේ.
ඔව්.
තමන්ට වැඩි පාඩුවක් තියෙන දෙයක් ලාභයක් හිතේ මිස්සල ගන්න නැහැනේ.
ඔව්.
ඉතින් වෙලා තියෙන්නේ එහෙම ඔය වගේ හොරකම් කරන එක. ඉතින් දැන් අපි හොරෙක් ගැන හිතලා බලුවොත් බලන්නකො හිතලා දැන් එක පුද්ගලයෙක් හොඳට ඉගෙනගෙන අවුරුදු ගානක් රස්සාවල් කරලා, ගෙවල් හදලා, වස්තුව ගෙනහලා තිබ්බහම හොරෙකුට හිතෙනවා මම ඉගෙන ගන්නෙත් නැතුව රස්සාව කරන්නෙත් නැතුව ඒ ගෙදෙට්ට ගිහිල්ලා ඒ තියෙන බට්ටි කරන් ආවම ලේසි කියලා. ඉතින් සූරෙක් වගේ තමයි අපේ ඉන්නේ. නමුත් ජීවිත ගණනාවක් එවිනුවෙන් ගෙවන් දෙනවා. ජීවිත දහස් ගාණක්, ලක්ෂ ගාණක් ගෙවන් දෙනවා. දැන් මේ
මතු ආත්මවල.
මොකද එක පාටම පළ දෙන්නේ නැහැ කර්මය කියන එක. ඉතින් ඒ නිසා නුවණැත්තු කියනවා මේක අත උඩ පාඩුයි. අතිශයින්ම පාඩුයි. පාඩුව මේ කෝටි ගණන් කෝටි වාර වලින් තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙම බැලුවාම මේ කරන ක්‍රියාව නුවණැත්තන්ගේ ක්‍රියාවක් නෙමෙයි කියලා කියන්නේ ඒකයි. මොකද දුරදක්නා ඥානයේ තියෙන නුවණැත්තෝ ප්‍රශංසා කරන්නේ තමන්ට හොඳක් කරගන්න පුද්ගලෙකුට විතරයි. දැන් මෙවැනි පුද්ගලෙක් තමන්ට හොඳක් කරගන්නෙත් නෑ, අනුන්ට හොඳක් කරන්නෙත් නෑ. මොකද ජීවිත කාලෙම මහන්සියලා හම්බ කරපු පුද්ගලෙක්ගේ වස්තුව සොරකම් කරලා ඒ පුද්ගලයාව දුකටපත් කරනවා. තමන් සහ තමන්ගේ දරු පරම්පරාව දුකට පත් වෙන වැඩක් කරගන්නේ. ඉතින් තමන්ට ඉදිරි ජීවිත කෝටි ගානකදී ඒකේ ඵලය විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා තමන්ට නරකක් කරගත්ත පුද්ගලයෙකුට හොඳක් කියන්නේ නැහැ ආර්යයන් වහන්සේලා. ඉතින් ඒකත් එහෙම සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව දැන් මේ සුළුසුළු හොරකම් කරලා తాවකාලික ලාභ ප්‍රයෝජන ගන්න එක දැන් සමහරලාට දැන් අද අපිට හොඳ පළතුරු නැත්තේ මොකද මේ ගහක ගෙඩි ඉදෙනකම් බලන් ඉන්න මිනිස්සුන්ට ඉවසීමක් නැහැ. ඒ යන ගමනේ මේ හොඳ ගෙඩි අමු ගෙඩි ටිකයි ගැට ටිකයි සියල්ලම කඩාගෙන ඇවිල්ලා බෙහෙත් ගහලා එකපාර විකුණන්න තමයි උත්සාහ කරන්නේ. දැන් එහෙම කරා කියලා වැඩිපුර ගෙඩි ලැබෙන්නේ නැහැ. අනිත් කාරණාව මේ මිනිස්සුන්ගේ නිරෝගී භාවය නැතු යන්න තමනුත් වක්‍රව රෝගී වෙලා තමන්ගේ පරම්පරාවලටත් මේක බලපාලා මුළු රටටම දුකකටපත් වෙන්න සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. ඉතින් ඒකෙදි බොහෝ සෙයින්ම තමන්ටත් වක්‍රව ඒකේ ප්‍රතිඵල විඳින්න වෙන මේ ජීවිතයම. ඊට අමතරව සම්පූර්ණ ප්‍රතිඵල විඳින්න වෙන මරණයෙන් පසුව. ඉතින් එහෙම බැලුවාම දැන් වෙලා තියෙන්නේ දැන් මේක මේ ඉවසන්න බැරි කාරණාවක් නේ තියෙන්නේ. දැන් ගහක ගෙඩි ගාන වැඩි වෙන්නේ නැහනේ බේත් ගැහුවා කියලා. ඔව්. ඉතින් අර නියමිත කාලයට දේවල් දෙන්න අකමැතිකම නිසා අර తాවකාලික වාසි ලබා ගන්න කරන උපක්‍රම තමයි මේවයි තියෙන්නේ. ඉතින් බැලුවාම බොහෝ සෙයින්ම නුවණ නැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් හරියට දකින්න පුළුවන්. ඒ ක්‍රියාවන්හි ප්‍රතිඵල දැන් අපි විඳිනවා
අනිවාර්යයෙන්.
මොකද මේ පසුගිය කාලවල අපේ ආහාරවල සිදු වූ වෙනස්කම් නිසා දැන් රෝග බහුලයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ කාලේ දියවැඩියාවත වුණොත් බොහෝම කලාතුරකින් පුද්ගලයෙකුට.
ඉතින් ඒත් වැඩිහිටි පුද්ගලයෙකුට. නමුත් වර්තමානයේ උංචි කිරි දරුවටත්
එහෙම. අනිත් කාරණාව තමයි දැන් ගැස්ට්‍රික් කියලා අමාරුවක් අහලා තිබුණෙත් නැහැ එක්තරා කාලයක. බඩ පුරෝදානවා කියලා පොඩි අමාරුවක් විතරයි තිබ්බේ. එක බේතයි තිබ්බේ සමහරලාට මේ ලංකාවට ගෙනලා තිබ්බේ දෙක බේතයි. දැන් අද කාලේ බැලුවම හැමෝටම තියෙනවා. ඉතින් අද කාලේ බැලුවම ඒ කාලේ පිළිකා තිබ්බ පුද්ගලයොත් එක්ක බලනකොට අද කාලේ 100ට එක්කෙනෙක්ට පිළිකාවක් තියෙනවා කියලා සඳහනක් කරනවා. ඉතින් ඒ කාලේ පිළිකාවක් තියෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. බොහොම මේ
ඒක ඒ පිළිබඳ ලොකු බයකුත් සමාජයේ තිබුණා. يعني පිළිකාවක් හදනවා කිව්වොත් එහෙම ඒක දුර කරන්න පුළුවන් පිළිකාවක් වුණත් යම් තාක් දුරට පාලනය කළ හැකි පිළිකාවක් වුණත් පිළිකාවෙන් පස්සේ ජීවිතය ඉවරයි කියලා තමයි හිතාගෙන ඉති ඒගොල්ලෝ බොහෝ දෙනෙක්.
එහෙනම් දැන් වෙලා තියෙන්නේ දැන් 100කට එක්කෙනෙක්ගෙන් ඒ රෝග තත්ත්වයක් පෙන්눔 කරනවා කියන්නේ ඒ අපේම වැරදි වැඩවල ප්‍රතිඵලයක් හැටියට දකිනවා. ඉතින් අවුරුදු 30ක් 40ක් වැනි කුඩා කලකදී තමයි මේ ප්‍රතිඵල අපිට හම්බුනේ. ඉතින් දැන් තියෙන හොර මිනුම් ක්‍රම සහ හොර වෙළඳ ක්‍රම ආදී ඔය දැන් මේ ආදේශක මේ කලවම් කිරීම පමණක් නෙවෙයි. අපි හිතමු ගඩොල් කුඩු සමහරට ශරීර අහිත කර නොවෙන්න පුළුවන්. සමහරට වස විසත් කලවම් කරලා දෙන ප්‍රවණතාව නිසා දරුණු රෝග තත්ත්වයන් ඉදිරියේදී මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේක පුළුවන් තරම් ඉක්මනට නවත්තලා යහපත් ආකාරයෙන් මුදල් හම්බ කරන්න මේ පුරුදු වුණාම ඒ දියුණුව ස්ථාවරයි. දැන් එකපාරට දියුණු වෙන්න බෑ. නමුත් යම් දියුණුවක් ලැබෙනවා නම් ඒ දියුණුව ස්ථාවරව දියුණු වෙනවා. අනිත් එක තමන්ට ඕන වෙලාවක මැරෙන්න බය නැති මිනිස්සෙක් හැරියට ජීවත් වෙන්න පුළුවන්. එතකොට තමන්ට ලෙඩ වුණා කියලා මේ එකපාරට බෝධි පූජා තියන්නේ එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ
නැහැ. දැන් ඔබතුමාට මම මෙහෙම ප්‍රශ්නයක් කරොත් මේක මේ අද කතා කරන මේ සොරකම කියන කාරණාවට ඍජු අදාළ නොවෙන්න පුළුවන්. සමහර අය ඉන්නවනේ මේ මත්පැන් අලෙවි කරන. මම මේ කතා කරන්නේ මේ ගමේ ගොඩේ හොරාරක්කු රාරක්කු පෙරණ අය ගැන නෙමෙයි. මෙරට සහ පිටරට බීම ඇත කියලා වයින් ස්ටෝස් වගේ දේවල් දාගෙන මත්පැන් අලෙවි සල් පවත්වන අය ඉන්නවනේ. දැන් ඒ අය වක්‍රාකාරයෙන් බැලුවොත් ඍජුව සහ වක්‍රව දෙකේම බැලුවොත් සමාජයට කරන්නේ ලොකු විනාශයක්නේ. ඒ කියන්නේ සමාජයට දුරාචාරය පුරුදු කරලා මේ මත්පැණින් ලොල් වෙන නැත්නම් මත් වතුරෙන් මදයට සහ ප්‍රමාදයට ලක් වෙන මිනිස්සු ඒ පෞල් සංස්ථාවේ තොර කරගන්නවා. ඒක මහා විකෘතියක් බවට පත් වෙනවා. මුදල් නැස්ති වෙනවා, පරාභවයට හේතුවක් වෙනවා. හැබැයි එහෙම සල්ලි හම්බ කරන කෙනෙක් යම් විදිහකට පිනක් කරනවා නම්, එහෙම නැත්නම් පන්සලක් හදන්නේ මුදල් දායක කරගන්නවා නම්, එහෙම නැත්නම් අසරණේකට ඔහු මත්පැන් නලවි කරාට එයින් ලාභ ලැබුවට ඔහු හරි කාරුණිකයි. ඔහු සමාජයට ලැබී සමාජයේ අසරණයේ දුටුතන පිහිට වෙනවා. අන්න එහෙම කෙනෙකුට කොහොමද මේක බලපාන්නේ? මේ සොරකමට අදාළ නැහැ කෙලින්ම. නමුත් ඒකේ පවද පිනද මොකද්ද? ඒක සමබර වීමක් සිද්ධ වෙනවද? මොකද්ද වෙන්නේ?
ඔව් දැන් අද කාලේ බොහෝ සෙයින්ම දකින්න ලැබෙන සිද්ධියක් මේ ඒ කාරණාව. ඒකෙදි මේ විසඳුම තියෙන්නේ මේ අංගුත්තර දසක නිපාතයේ කාමභෝගී සූත්‍රය කියලා සූත්‍රයක. ඒ සූත්‍රයේ කාමභෝගීන් 10 දෙනෙක් ගැන විස්තර කරනවා. ඉතින් දැන් මේ කාලේ සමහරව හිතනවා මේ තමන් සැප විඳිනවා නම් ඒකත් පවක් කියලා. බාගතුන් වහන්සේ තමන් සැප විඳတာ එක පවක් කියලා කියලා නැහැ. නමුත් අකුසල් කරනවා නම් තමයි ඒව පව කියලා තියෙන්නේ. මොකද මේ තමන්ගේ තමන් හොඳ ආහාර ගන්නවා නම්, තමන් හොඳ ඇඳුම් අඳිනවා නම්, තමන් හොඳ රතයක ගමන් කරනවා නම් ඒක පාපයක් හැටියට දේශනා කළා නෑ. ඉතින් ඒකෙදි කාම්බෝගි සූත්‍රයේ තියෙනවා මුදල් හම්බ කරන ක්‍රමය සහ තමන්ට වියදම් කර ගැනීම, තමන්ගේ හිතවතුන්ට වියදම් කිරීම සහ කුසල් කිරීම කියන කාරණා හතර පිළිබඳ වෙන වෙනම නින්දා සහ ප්‍රශංසා කරන්න පුළුවන් කියලා. ඒතකොට යම් පුද්ගලයෙක් අධර්මයෙන් නම් හම්බ කරන්නේ. ඒ කාරණාව විශේෂයෙන්ම ගරහන්න පුළුවන් කාරණාවක්. අපි හිතමු දැන් විශාල ව්‍යාපාර තියෙනවා. ඔවුන්ට ඕන තරම් භාණ්ඩ කිව්වහම භාණ්ඩ 10,000කට 20,000කට වැඩි විකුණනවා. නමුත් ගිහිල්ලා බැලුවහම ඒ අතර වසවිසත් විකුණනවා. මත්පැනුත් විකුණනවා. ඒතර භාගතුන් වහන්සේ තහනම් කරපු වසවිසත් විකුණලා මත්පැනුත් විකුණලා මේ මිනිසුන් මොකද වෙන්නේ කියලා කල්පනා වුණාම හිතෙනවා අපරාධේ මේ මිනිස්සු කලින් පින් කරපු නිසා හොඳ ව්‍යාපාරිකයෙකු බවට පත් වෙලා තියෙනවා. නමුත් අර සම්මාදිට්ඨිය ලබන්න පින් කරලා නැති නිසා ඒ පුද්ගලයන්ට තමන් කළ යුතු දේ සීමාව හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අකුසල් බහුලව රැස් වෙන දේවල් පවා විකුණන්න පෙළපෙනවා. දැන් මේ ශාසික මාත්මයා කියපු විදිහට ඒ මත්පැන් අලවියෙන් වසවිස අලවියෙන් බොහෝ ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඉතින් ඒ ව්‍යසනයන්ට දායක වීමම මහා පාපයක් හැටියට තියෙනවා. ජීවිත ගානාවක දුක් විඳින්න සිද්ධ වෙනවා. නමුත් එවැනි දෙයක් කරලා හරි යම් කෙනෙක් හම්බ කරනවා. ඒ හම්බ කරන ක්‍රමයට දොස් කියන්නේ කියලා තියෙනවා. නමුත් තමන්ට වියදම් කරගන්න නැත්නම් ලෝභ කම්බට කන්නේත් නැතුව බොන්නේත් නැතුව අඳින්නේත් නැතුව එහෙම බොහොම අවමෙන් දුක් විඳින විඳ ඉන්නවා නම් ඒ කාරණාවත් දොස් කියන්න පුළුවන් කියලා තියෙනවා. තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට දෙන්නේ නැත්නම් ඒ කාරණාවත් දොස් කියන්න පුළුවන්. එහෙම පළවෙනි පුද්ගලයා කියනවා. නමුත් දෙවෙනි පුද්ගලයා අධර්මයෙන් හම්බ කරනවා, තමන්ට වියදම් කරගන්නවා. අනුන්ට දෙන්නේ නැහැ. එතකොට මේ අධර්මයෙන් හම්බ කරනවා කියන කාරණේටයි අනුන්ට දෙන්නේ නැහැ කියන කාරණේට නින්දා කරන්න පුළුවන්. තමන්වත් සැපෙන් ඉන්නවා කියන එකට ප්‍රශංසා කරන්න වටිනවලු තමන්ටවත් වියදම් කරගන්නවා කියලා. තුන්වෙනි පුද්ගලයා අධර්මයෙන් හම්බ කරලා තමන්ටත් වියදම් කරලා අනුන්ටත් වියදම් කරනවා. එතකොට හම්බ කරන එකට විතරයි දොස් කියන්න පුළුවන්. මේ කියන්නේ තමන් වටින පුද්ගලන්ට උදව් කරනවා. එතකොට තව පුද්ගලෙක් ධර්මයෙන් සහ අධර්මයෙන් දෙකෙන්ම හම්බ කරනවා කියලා නැවත ඔය පුද්ගල තුන්දෙනා වගේ පෙන්නුම් කරනවා. ඉතින් අර ඊට පස්සේ පුද්ගල තුන්දෙනා සඳහන් කරන්නේ ධර්මයෙන් හම්බ කරලා තමන්ට වියදම් කරගන්නේ නැහැ. අනුන්ට වියදම් කරන්නේ නැහැ කියලා පුද්ගලයා කියනවා. දැන් ඒ වගේ තැනකදී ධර්මයෙන් හම්බ කරා කියන එකට ප්‍රශංසා කරනවා. තමන්ට වියදම් කරන්නේ නැහැ කියන එකට නින්දා කරනවා. අනුන්ට වියදම් කරන්නේ නැහැ කියන එකට නින්දා කරනවා. ඒතකොට ධර්මයෙන් හම්බ කරලා තමන්ට වියදම් කරගන්නවා නම් ඒ කරුණු දෙකට ප්‍රශංසා කරනවා. අනුන්ට දෙන්නේ නැහැ කියන එකට ගරහන්න ඕනේ කියලා තියෙනවා. 10 වෙනි පුද්ගලයා ධර්මයෙන් හම්බ කරලා තමන්ටත් වියදම් කරගෙන අනුන්ටත් වියදම් කරලා කුසල් කර්මත් වෙනම රැස් කර ගන්නවා විශේෂයෙන් තමන්ගේ මතු දියුණුව සඳහා. ඒ පුද්ගලයා තමයි හොඳම පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේ දැන් භාගතුන් වහන්සේ කරුණෙන් කරුණට වෙන වෙනම කතා කරන විදිය දේශනා කරලා තියෙනවා, හිතන විදිය. ඒ නිසා ඊටාම් පැහැදිලි මේ ධර්මයේ තියෙන කරුණු.
අනිවාර්යෙන් අපි උත්සාහගත යුත්තේ උත්සාහවත් විය යුත්තේ කෙසේ හෝ ඔබ කියපු අවසාන 10 දෙනාගෙන් අන්තිම පුද්ගලයා බවට පත් වෙන්න. ඒ වගේම පින්නතුනි මා කැමති ඔබ වෙනුවෙන් සමින්ද මහත්මයාගෙන් අහන්න මේ තවත් සොරකම් කරන ක්‍රම ගැන අපිට කතා කරන්න ඉතිරිලා තියෙනවද?
ඔව් අපිට මේ පුබ්බ පයෝග පංචකය කියලා මේ සොරකම සිදුවෙන ආකාර පිළිබඳ තවත් ක්‍රමයක් තියෙනවා. එතනදී අනදෙන පුද්ගලයා සම්බන්ධයෙන් අනදෙන පුද්ගලයාට අනදෙන වේලාවෙම පළ දෙනවා, අන ලැබුණ පුද්ගලයාට හොරකම කරන වෙලාවට පළ දෙනවා කියලා පළවෙනි කාරණාවක් තියෙනවා. ඊට අමතරව දැන් ඉඩම්වල මායිම් ලකුණු කිරීමේදී ඒ මායිම ඔසවල වෙන තැනක ලකුණු කරද්දිම ඔරකම සම්පූර්ණ වෙනවා කියලා කියලා තියෙනවා. ඒක දැන් තව කෙනෙක් ලවා නම් කරන්නේ, දැන් පොහොසතෙක් නම් තමන් වැටවල් ගලවන්න යන්නේ නැහැ. තව පුද්ගල යොදවල තමා කරන්නේ. ඒ පුද්ගලට අණ දුන්නාම ඒ අණ ලැබුණ පුද්ගලයා මායිම වෙනස් කරනකොටම හැමෝටම සම්පූර්ණයි. අණ දෙන පුද්ගලයාට එවලෙම සම්පූර්ණ වෙනවා. ඊට අමතරව තුන්වෙනි ක්‍රමයේ හැටියට තියෙනවා මේ පිරිසක් එකතු වෙලා හොරකමක් කරනවා. එතකොට 10 දෙනෙක් විතර අපි හිතමු කතා වෙලා යම් තැනකින් මේ මේ විදියට ගිහිල්ලා මේ බඩුව හොරකම් කරමු කියලා කියනවා. නමුත් මේ සැලැස්මේ හැටියට එක පුද්ගලයයි හොරකම කරන්නේ. එහෙම කතා කරගෙන ගිහිල්ලා එක පුද්ගලයෙක් ඒ අණුවම ඒ තිබුණ තැනින් බඩුව සොලවද්දිම ඒ සියලු දෙනාටම හොරකම සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක විශේෂ කරුණක්. මොකද තමන් එතන බලබල ඉන්න ඕනෙත් නැහැ. තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරලා පැත්තකටලා හිටියාම ඇති. අදාළ පුද්ගලයා ගිහිල්ලා එතනින් ඒ බඩුව හොරකම් කරනකොටම හැමෝටම සම්පූර්ණ ප්‍රතිඵල හම්බෙලා ඉවරයි. ඉතින් ඒකත් එක ක්‍රමයක්. අනිත් එක මේ කාල නියමයක් කරලා අපි කියනවා මේ එන සුමානේ මේ පුද්ගලයා මෙතනට ආවහම මෙතනින් මේ බඩුව ගන්න කියලා. ඒ අණ ලැබුණ පුද්ගලයා ඒ විදිහටම කරනවා නම් දෙන පුද්ගලයාට එවලෙම කර්මපතේ සම්පූර්ණ වෙනවා. අණ ලැබුණ පුද්ගලයාට ඒක කරද්දි තමයි සම්පූර්ණ වෙන්නේ. අනිත් එක තව ක්‍රමයක් තියෙනවා, මේ සංඥාවක් කරනවා මම අන්නේ සංඥාවත් එක්කම හොරකම කරන්න කියලා. ඉතින් ඒ සංඥාව දෙන පුද්ගලයා හොරකම කරන්නේ නැහැ ඇත්තට. නමුත් සංඥාව දෙන වෙලාවෙම ඒ පුද්ගලයාට හොරකම සම්පූර්ණ වෙනවා. ඒ සංඥාව ලැබුණ පුද්ගලයා හොරකම කරද්දි සම්පූර්ණ වෙනවා. ඉතින් මේක මේ පුබ්බ පයෝග පංචකය කියලා තියෙන්නේ. ඊට අමතරව තව ක්‍රම පහක් කියලා තියෙනවා, තෙය්‍ය වහාර පංචකය කියලා. එතනදී ප්‍රධාන වශයෙන්ම අර කලින් මතක් කළා වගේ හොර විදිහට කිරලා මැනලා වෙන ක්‍රම තමයි පළවෙනිය සඳහන් කරලා තියෙන්නේ. ඒ හැම එකක්ම සර්ව සම්පූර්ණ හොරකම්ම කියලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේ හොරකම කරන්නේ කවුද කියලා. දැන් අද ව්‍යාපාරිකයෙක් ගත්තාම පාරිභෝගිකයාට වඩා ගොඩක් පොහොසත් ව්‍යාපාරිකයා. එතකොට සල්ලි වැඩියෙන් තියෙන මිනිස්සු සුළුසුළු හොරකම් කරලා මේ සල්ලි ගන්න කගෙන්ද? දුප්පත් මිනිස්සුන් නිසා. එතකොට ඒක මං හිතන්නේ මේ හොරකමටත් වඩා නින්දාවට ලක්විය යුතු කාරණාවක් බවට පත් වෙනවා. එතකොට තමන් මේ සමාජයේ මේ හොඳට ඇඳගෙන හොඳ වාහනයක මේ අනික්කට හිතන්නත් බැරි ගානක වාහනයක යන පුද්ගලෙක් ඒ වගේ නින්දිත ක්‍රියාවකට යොමු වෙන්නේ ඇයි කියලා බැලුවාම පාප මිත්‍ර සේවනය, අධර්ම සිතුවිලි බහුල වීම, මිත්‍යා දෘෂ්ටික සිතුවිලි බහුල වීම සහ මේ ධර්ම ඥානෙ නොමැති වීම තමයි මේකට කාරණාව. ඉතින් කල්ලන මිත්‍ර සේවනය ලැබෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි මම හිතන්නේ අපි දැන් කල්ලාන මිත්‍රෝ හැටියට හඳුන්වනවා නම් යම් පුද්ගලයෙක්ගේ කල්ලාන මිත්‍රෙක් ගාවට එනවා නම් ඒ පුද්ගලයා වෙනස් කරන්න ඕනේ. ඒ පුද්ගලයා වෙනස් කරන්න දැඩි උත්සාහකයේ දෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ පුද්ගලයා කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්නේ. මොකද මේ ශාසනයේ සර්ව සම්පූර්ණයෙන් කල්යාණ මිත්‍ර වශයෙන් පවතිනවා කියලා කියලා තියෙන්නේ.
ඔව්.
දැන් යම් ධර්මදරයෙක්ව මේ ආශ්‍රය කරනවා නම් අනික් පුද්ගලයෝ ඒ පුද්ගලෝ ඒත් නරක වැඩ නම් කරන්නේ.
ඔව්.
කිසි අස්වසිල්ලක් ලැබෙන්න බෑ මේ ධර්මදරයාගේ. එහෙම වෙනස් කිරීමක් කරන්න පටන් ගත්තොත් විතරයි මේ රටේ යම් කිසි දියුණුවක් අනාගතයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ මිනිසුන්ට ප්‍රෝජනයක් වෙන විදිහට මේ කටයුතු සිද්ධ වෙන්න වෙනස් වෙන්නේ.
අනිවාර්යයෙන්.
ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ මේ අපවට ඉන්න මිනිස්සුන්ව නිවැරදි කරන්න. ඉතින් ඒක විශේෂ කාරණාවක්. ඊට අමතරව කියන්න තියෙන්නේ තව ක්‍රමයක් තියෙනවා මේ බලෙන් ගන්නවා කියලා එකක්. බියවද්දල ගන්නවා. සමහර මග යනකොට කවුරුත් ආරක්ෂාවට නැති තැනකදී ඒ බඩුවක් අරන් යන පුද්ගලටදී බලවත් පුද්ගලයෙක් යම් ආකාරයකින් ආයුධයක් පෙන්වලා හරි මොකක් හරි පෙන්වලා අර බඩුව තියලා ඒ අයිතිකරු අතහැරලා යන විදිහට බියවැද්දීමක් කරන්න පුළුවන්. ඒකත් හොරකමක් හැටියට තමයි සඳහන් කරන්නේ.
ඍජුව මේ බඩුව ඉල්ලන්නේ නැතුව බයවද්දනවා. ඒතරේ මේ බඩුව තියලා යනවා. ඒකත් හොරකමක්.
ඔව්. ඒක මේ පසය්‍ය වහාර කියලා මේ බලෙන් ගැනීම කියලා තමයි සඳහන් කරන්නේ. ඊට අමතරව මේ සමහරු දැන් අපි ඔය බස් රථයේ ගමන් කරනකොට වටිනා බඩුවක් ගන්න.
ඔව්.
දැන් සමහරලාට ඒ බඩුව දකින්නේ නැහැ. අපි හිතනවා බෑග් එකක් තියෙනවා. ඒ බෑග් එක ඇතුලේ යම් මුදලක් තියෙනවා කියලා හිතලා ගන්නවා. අරගෙන ඇරලා බැලුවාම ඒ තියෙන බඩුව නැත්තම් එතනදී ඒ බඩුව ඇරෙන්ඩ වෙන වටිනා බඩුවක් තියෙනවා දැකලා කමන්නේ මේක හරි ගන්නවා කියලා හිතුනොත් ඒ දෙවෙනි ගැනීමේදී තමයි හොරකම සම්පූර්ණ වෙන්නේ. මොකද දැන් මුදල් තියෙනවා කියලා හිතලා ගත්තට මුදල් නැත්තම් අර කරුණු පහම සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා
හිතලා.
නමුත් මුදල් තියෙනවා කියලා ගත්තාම ඇතුලේ මාලයක් තියෙනවා නම් කමන්නේ මාලෙත් වටිනවා, මාලි ගන්න ඕනේ එහෙනම් කියලා ඒක ගන්නකොට දෙවෙනි ගැනීමේදී කරුණු පහ සම්පූර්ණ වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔය ඒක මේ පරිකප්ප ප්‍රහාර කියලා කියලා තියෙන. ඒ කියන්නේ මේ දේ ඇති කියලා තියෙන ක්‍රමයක්. අනික් ක්‍රමය තමයි මේ අයිතිකරුට පේන්නේ නැති වෙන්නේ අයිතිකරුගේ බඩුව
වහනවා.
අයිතිකරුගේ භාණ්ඩය අපි හිතමු වටිනා බඩුවක් තියෙනවා, උඩින් පත්‍ර කොලයක් හරි මොකක් හරි දාලා වහනවා. හැබැයි බඩුව හොලවන්නේ
නැහැ.
ඒ වෙලාවට කරුණු පහ සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් යම් වෙලාවක අයිතිකරු ගියා කියලා දැනගෙන ඒ තියෙන භාණ්ඩය හොලවපු ගමන් සම්පූර්ණ වෙනවා. හැබැයි ඔය හැංගීමේ කාරණේදී සමහර වෙලාවට මේ පොළොව පස්සට කරන්න කියලා බඩුව කකුලෙන් හරි පාගල ඇතුළට දැම්මොත් එහෙම බඩුව හෙලුණොත් එහෙම ඒ වෙලෙම කරුණු පහ සම්පූර්ණ වෙනවා කියලා තියෙනවා. ඉතින් දැන් ඔය දැන් ඔය ගොඩක් තියෙනවා. දැන් ඔය ආයතන වලින් පාර හදන්න වැලි ගල් වැලි ගිනලා
දානවා.
එතකොට ප්‍රමාණයක් වහලා තියෙනවා. එතකොට ඒ අයට අමතක වෙලා තියලයි කියලා. ඉතින් ඒ වගේ ඒක ගන්න වෙලාවට තමයි සම්පූර්ණ වෙන්නේ. ඒ වගේ දැන් ඔය අයිතිකරුට අමතක වෙන විදිහ වැඩ කරනවා නම් ඒ වෙලාවටම සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. ඉතින් හැබැයි බඩුව හොලවපු ගම සම්පූර්ණ වෙනවා. ඊටත් අමතරව දැන් ඔය කුසපත් ඇදීම දැන් ඔය සීට් වදිනා වගේ ක්‍රම තිබිලා තියෙනවා. ඒවලදී වැරදි තැනකට වැරදි කුසපත යොමු කිරීමත් හොරකමක්
වගේ දේවල්.
ඔව් තුන්ඩුව දැම්මත් ඒක හොරකමක් වැඩි කියලා තියෙනවා. ඒ වගේ මේ බොහෝ සෙයින්ම මේ විශාල පරාසයක් ආවරණය වෙන්න මේ හොරකම කියන අකුසල කර්මය දේශනා කරලා තියෙනවා. ඉතාම සියුම් මන්දමින් මේ මොහොතේ මේ කර්මපතය සම්පූර්ණ වෙන්නේ ඒ මොහොතේ ඉඳලා මැරෙන ඕන වෙලාවක මතක් වුණොත් සතර අපායේ උපදිනවා කියන කාරණාව තමන්ට හිමි වෙනවා. ඉතින් තමන් කල්පනා කරලා බලන්න ඕනේ තමන්ට අපායේ උපදින්න තරම් මේ කරුණ වටිනවද කියන කාරණාව. ඒ කියන්නේ අපායක උපදිනවා කියලා කියන්නේ දැන් ළඟම තියෙන නිරය ලෝකේ ආයුෂය ගත්තාම මනුස්ස ලෝකයේ වර්ෂ වලින් බිලියන 162ක් සංජීවය කියන නිරේ. ඉතින් එක සැරයක් ගියහම බිලියන 162ක් ඉන්න ඕනේ. බිලියන 162ක් වර්ෂ වලින් දුක් විඳිනවා කියන එක පිච්චෙනවා කියන එක දැන් අද කාලේ බොහෝ දෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ. සමහරලාට මේ පිළිකා රෝහලට වගේ රෝහලකට ගියහම බොහෝ දෙනෙක් මේ සිත මේ කම්පාවට පත් කරගෙන ඉන්නේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා.
ඔව්.
නමුත් ඇත්තම කාරණාව තමයි ඒ ලෙඩ වෙලා ඉන්න පුද්ගලෝ ස්පිරිතාලික විඳින දුක ඊටාම අල්පයි. නමුත් මේ හොඳට ඉන්න මිනිස්සු මැරලා උපදින්න තියෙන නිරේ ඒ තරම් හොඳ නැහැ කියන එකයි. අනිත් එක ඒ තරම් ලීසි කාලයකින් ගැලවෙන්නත් බෑ කියනත් කියනවා. ඉතින් අර ඒ තරම් ලොකු දෙයක් තියද්දී මට හිතෙන්නේ මේ දැන් සමහර විතරනම් මේ අපාය කියන්නේ සංකල්පයක් කියලා. ඕක තමයි වැරදිලා තියෙන ප්‍රධානම තැන. ඉතින් බුදුහාමුදුරුව එහෙමනම් බොරු කිව්ව වෙන්න ඕනේ මේ මිනිස්සු හොඳ කරන්න.
ඒ කියන්නේ මට මොහොතක් දෙන්න අපාය කියන කාරණාව කතා කරපු සැනින්ම මට මේ මගේ පුංචි පුතාලා දෙන්න මතක් වෙනවා. දැන් එයාත් ප්‍රශ්න කරනවා. ඒ වගේම පොඩි අය නැත්තම් වයසින් බාල අය අහන දේවල් වලට වර්තමානයේ සමහර ගුරුවරුන්ට පවා මේ වචන පැටලෙන අවස්ථා තියෙනවා. ඒ අයත් දෙපාරක් හිතනවා එහෙමනම් ඇත්තටම අපායක් නැද්ද දන්නේ නැහැ කියලා හිතන අවස්ථාව. ඒ නිසා මේ ඔබතුමා ඔය එතනට ගෙනාපු නිසා හොරකමයි අපායයි දෙකම කාරණාගෙන තව කාරණා හොරකමෙත් අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරුලා තියෙන නිසා අපිට කාලයත් හරස් වෙන නිසා අද අපි වෙනසකට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපාය කියන සංකල්පය ඉතාම කතා කළ යුතුම මාතෘකාවක්. ඒක ප්‍රාණඝාතයටත් අදාළයි. ඒ නිසා ප්‍රාණඝාතයේ සොරකම අනිත් කාරණා සියල්ලටම අදාළයි. නමුත් මේ මතුණු අවස්ථාවේදී අපි ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ සති දෙක කෑවෑමෙන් අපි ඔබ හමුවන්නේ. ඊට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේත් අපට සුපුරුදු සෙනෙහසින් බොහෝම ලිංගතුකමින් අපි කරපු ආරාධනාව පිළි අරගෙන මෙහි සැපමින අපට ධර්මාවවාද ලබා දෙමින් මේ අවශ්‍ය දැනුම් සම්භාරය අපට දායාද කරපු බොහෝ දෙනාගේ හිතසුව පිණිස පවත්වාගෙන මේ නාලිකාවේ නිස්සරණ අධ්‍යාසයෙන් පැමිණිලා බොහෝම ජනතාව කෙරෙහිම නමුණු හිතකින් යුක්තව අපට උදව් කරන සමිඳු රණසිංහ මහත්මයාට ගෞරවනීය ප්‍රණාමය පුද කරන එතුමා කරගෙන යන මේ ධර්ම දේශනාමය වගේම ධර්ම ප්‍රචාරමය දූතමය වැඩසටහන් තව තවත් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමා විසින් පවත්වන ලබන භාවනා සහ ධර්ම සාකච්ඡාමය පන්ති දෙකක් තිබෙනවා. සැප්තැම්බර් මාසේ 26 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා පසුරු 1 දක්වා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වෙනවා. හරියටම සැප්තැම්බර් මාසේ 26 කියලා කියන්නේ ලබන සෙනසුරාදා. ඉතින් ඒ නිසා ලබන සෙනසුරාදා ඔබට උදේ 8 ඉඳලා 1 දක්වා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැත්වෙන ඒ සාකච්ඡාමය භාවනාමය වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔක්තෝබර් මාසේ 3 වෙනිදා සෙනසුරාදා තලවතුගොඩ හෝකන්දර පාරේ සුගතාරාමේදී පැවැත්වෙනවා සවස 3:00 සිට රාත්‍රී 7 දක්වා. ඒටත් ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි සහභාගීත්වය ගැන ඔබතුමාට ස්තුති කරන ගමන් මේ පණිවිඩයත් තබාගෙන අද දවසේ සදහැති දායකත්වය දක්වපු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අපේ ලංකා පුත්‍ර මහත්මයා, එවැගේම වසන්තමාලා ලංකා පුත්‍ර මහත්මිය සහ මලංක ලංකා පුත්‍ර පුතණුවන් ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් චිර ජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා කංකා විතරේ වැඩසටහන් 5ක් පමණ ඒ අය තමන්ගේ දායකත්වයෙන් ඔබ හමුවට ගෙන ආවා. ඒ නිසා ඒ අයට අපි යලි යලිත් අපේ කෘතුගුණ පූර්වකත්වය දක්වන්නට කැමැති. ඉතින් එසේනම් අද දවසෙත් අපි සමුගන්න සූදානම් කංකා විතරේ වැඩසටහනින් ඔබගේ අදහස් උදහස් චෝදනා යෝජනා සියල්ල ලියවන්න නිෂ්පාදක කංකා විතරණී වැඩසටහන බෞද්ධ ආමාත්‍යාලය ශ්‍රී සම්බෝධි විහාරයේ කොළඹ 7 කියන ලිපිණයට. එසේනම් අපි සමු ගන්නවා දෙවියන්ට පින් අනුමෝදන් කරමි.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාධු සාධු සාධු. ඔබ සමට තෙරුවන් සරණයි.